නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. අද මං ධර්ම දේශනාව සඳහා අපි කාටත් වැදගත් වෙන දහම් මාර්ගයට ඇවිසි මාතෘකාවක් තෝරගත්තා. දාන ආදී කුසල ධර්මයන්ගේ විපාකයන් ගැන ආනිසංසයන් ගැන අපිට නිතරම අහන්ත ලැබෙනවා. ඒත් මේ සසර දුක්ගිනි නිවන සද්ධර්මය අපිට අහගන්ට ටිකක් ලැබෙනවා අඩුයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන ධම්ම නියාමය අනුව සසර දුක්ගිනි නිවන සද්ධර්මය අපිට නිතරම අහන්ත ලැබෙන්නේ නෑ, දුර්ලභයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ දෙපිරිසගේම බලාපොරොත්තු එකම ධර්මතාවයක් වූ නිසා අද මේ සද්ධර්මය දේශනා කරන්න පුළුවන් වෙන විදිය මාතෘකාවක් මා විසින් තෝරගත්තා. පින්වත්නි, අපි හැම කෙනෙක්ම උපන්න දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම හොයන්නේ සැප සතුට දෙක දුක අයින් කරන්නට. ඒ අවාසනාවන්ත කාරණාව මේ ලෝකයේ තුල දුකම ගෙවන්නට, දුකම නැති කරන්නට, දුකම අවසන් කරගන්නට වෙහෙසෙන ලෝකයාට අවසාන මොහොත දක්වාම බැරි වෙලා තියෙන එකම කරුණ දුක තමන්ගේ ජීවිත වලින් අයින් කරගන්නට. ඒකට හේතුවක් තියෙනවා. දුක නැති කරන්නට උත්සාහවත් වෙන ලෝකයා දුක ඇති වෙලා තියෙන්නේ කොතනද කියන ධර්මතාවය තේරුම් ගන්නේ නැතුවයි දුක නැති කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් ජීවිතවල පවතින දුක්ඛදායක ස්වභාවයත්, ඒ දුක ඇතිවීමේ සැබෑ හේතුවත්, දුක නැතිවීමත් නැති කරන මාර්ගයත් කියන ධර්මතාවය තේරුම් ගන්නට, ඒ දහම අවබෝධ කරගන්නට සුදුසු අවස්ථාව අපට ලැබිලා තියෙනවා. කුමක් නිසාද? වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ සතර දුග්ගිය නිවන සද්ධර්මයක් අද පවතිනවා. ඒ නිසා අද සුදුසුම කාලය එළඹිලා තියෙනවා අපිට මේ දුක නැති කරන මාවත අවබෝධ කරගන්නට. ඒ නිසා ගතානුගතිකව මේ ලෝකයා දුක නැති කරන්නට උත්සාහවත් වෙන ක්‍රම අනුගමනය කරන්නේ නැතුව සැබෑම බෞද්ධයන් හැටියට ඇත්තටම ජීවිතවල තියෙන දුක නැති කරන්නේ කෙසේද කියන එක තෝරගෙන ඒ අනුව ගමන් කිරීමෙන් දුක අවසන් කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ දුක නැති කරන මාර්ගයේ ගිහිල්ලා දුක අවසන් කරන්නට නම් දුක නැති කරන හැටි අපි දැනගන්නට ඕනේ. අද මම දේශනාවෙන් විශේෂයෙන් මාතෘකා කළේ ඒ සඳහායි. කුමක් නිසාද? මේ සද්ධර්මය නැතිනම් මෙබඳු දහම් අපි සසරදී බොහෝ කොට අහලා පුරුදු කළ නැති නිසා තාම අපි මේ සසරේ ඉන්නේ. පින්වත්නි, ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වුණ තරම් අතීතයේදී ලෝකේ පහළ වෙන්නට ඇති ඒ මහෞත්තමයන් වහන්සේලා සසර දුක්ගේ නිවන සද්ධර්මය ඕන තරම් දේශනා කරන්නට ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ අපි ඒ සද්ධර්මය නාසපු නිසා, නොබලපු නිසා තාම අපි හැම කෙනෙක්ම මේ දුක්සහගත සංසාරයේ මේ අත දුවනව සැරිසරනවා. පින්වතුනි, අද දවසේදී හරි අපි බුද්ධිමත් නොවුනොත් අපිට මේ සසර තවදුරටත් ගොඩාක් කල් සසර මේ අත දුවන්නට සැරිසරන්නට වෙයි. සසර කෙලවරක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා හැමදෙනාම බොහෝම උවමනාවෙන්, බොහෝ ශ්‍රද්ධාවෙන් අනේ මේ දේශනාව මේ සංසාර කතරෙන් අත මිදෙන සද්ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාවක්ම වේවා කියන කලන සිත් ඇතුව බොහෝ මුවමනාවෙන් සල්ලි සිංහතුනි, මම අද මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා, සිංහනාදයක් කරනවා. බය නැතිව වචනයක් කතා කරනවා මේ ලෝකෙට. මහණෙනි මේ එකම මගයි, ඒකායන වයන් වික්‍රේ මග්ගෝ. මොකටද? සත්තානං විසුද්ධිය, මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නට. ශෝක පරිද්දවානං සමතික්කමාය, හැඳීම් වැළපීම් ඉක්මවන්නට. අඬන එක වැළපෙනවා කියලා කියන්නේ නම කිය කියා අඬන බවක්, ಗುಣ කිය කියා අඬන බවක්, පපුවේ ලයේ අද්ගගා අඬන බවක් කියනවනේ. මේකට කියනවා පරිදේය කියලා. මේ ශෝක කරන බව, වැළපෙන බව ඉක්මවන්නට. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කයට ඇතිවෙන දුක්වලිනුත් හිතට ඇතිවෙන දුක්වලිනුත් කියන දුක් දුම්නස් දෙකෙන් දෙක නැති කරන්ට. ඥායස්ස අධිගමාය, මාර්ගඵල ලබන්ටත්. නිබ්බාන සච්ච කිරියාය, නිවන සාත්කරන්ට. මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨානයයි. මේ සතර සතිපට්ඨානයේ නැමැති එකම ධර්මතාවයයි මේ තියෙන්නේ. දුක් දුම්නස් නැති කරන්නට, හැඳින් වැළපෙම් නැති කරන්නට, පිරිසිදු වෙන්නට කියලා පෙන්වනවා. ඔන්න පින්වත්නි, බෞද්ධ අපිට හොඳ ධර්මතාවයක් පෙන්වනවා මෙතනදී. මේ ලෝකෙ දිහා බලන්න, තමන්ගේ ජීවිතවලට දුක් දුම්නස් එළඹෙනකොට දුක නැති කරන්න කියලා එක එක්කෙනා එක එක විදිහේ දේවල් කරනවා. සමහර අය යාග හෝම කරනවා, සමහර අය තොවිල් කරනවා, සමහර අය නොයෙක් දෙවියන්ට යාචිකා කරනවා. ඒ වගේම ඊට අමතරව බාහිර භෞතික වශයෙන් නොයෙක් නොයෙක් ක්‍රමෝපායන් හොයනවා, යොදා ගන්නවා ජීවිතවල පවතින දුක් දුම්නස් නැති වෙන්නට, නැති කරන්නට. නමුත් අපිට හොඳට මේ ලෝකයේ දිහා බැලුවාම පේනවා, දුක් දුම්නස් නැති කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන් වෙලා නැහැ. සාමාන්‍ය අනාර්ය දර්ශනය තමයි, ආර්ය නොවන දර්ශනය තමයි, පුතුන් නොවන දර්ශනය තමයි හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ දුක් දුම්නස් එනකොට ඒ දුකට හේතුව දකින්නේ බාහිරින්. දුක නැති කිරීමේ හේතුවක් දකින්නේ බාහිරින්. එහෙම දර්ශනයක් තියෙන ලෝකයා දුක නැති කිරීමේ ප්‍රතිපදාවක් ක්‍රමවේදයන් හොයන්නේ බාහිරින්. අපි උපමාවක් කළොත්, යම්කිසි කෙනෙකුට ගොඩාක් දෙනෙක් හිතන්නේ දුක් දුමනස් එන්නේ ගෙවල් දොරවල් ඉඩකඩන් මිල මුදල් යාන වාහන දූ දරුවෝ මෙන්න මේ දේවල් නැති වුණොත් කියලා. දුකේ නැතිවීම හැටියට දකින්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩන් මිල මුදල් මේවා ඇති බව. දුක නැති කිරීම මේ වගේ දේවල් වල ලැබීමයි කියලා දකින ලෝකයා දුක නැති කරන්නට එබඳු දේ හොයනවා. මෙන්න මේ විදිහට කටයුතු කරන මේ ලෝකෙකටයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වචනේ දේශනා කළේ. ඔය මොන දේ කෙරුවත් කවදාවත් දුක නැති වෙන්නේ නැහැ කියන එක මේ එකම මගයි මහණෙනි තියෙන්නේ කියන වචනෙන් කියනවා. ඒ නිසා මේ පින්වතුන් බෞද්ධයෝ නම් අපි කටයුතු කරන්නට ඕනේ මේ ලෝකයේ තව බොහෝ දෙනෙක් කරන දේට අනුව නෙමෙයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ යම්සේද අපිට දුක නැතිවීම පිණිස ධර්මයේ දේශනා කරලා තියෙන්නේ, අන්නේ ක්‍රමය හොයාගෙන, අන්නේ ක්‍රමය ඉගෙනගෙන, අන්නේ ක්‍රමය පුරුදු පුහුණු කරලා මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් කියන දැක්ම තියාගන්නට ඕනේ. තියාගෙන අන්නේ දැක්මට අනුව කටයුතු කරන්නට ඕනේ. එහෙම කටයුතු කළාම ඒකාන්තයෙන් අපිට මේ සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ දුක නැති කරන්ට, හැඳින් වැළපීම් නැති කරන්ට එකම මගයි කියලා පැනෙව්වේ කාටද? මේ නොයෙක් විදිහේ දුක නැති කිරීමට ක්‍රමෝපායන් හොයන ලෝකයේ තුල. අපි උනත් දැනගන්නට ඕනේ අපේ ජීවිතයේ වලට දුක් දුම්නස් එනකොට, දුක් දුම්නස් ඇති වෙනකොට අපිත් ඒ දුක් දුම්නස් නැති කිරීම සඳහා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැත්නම්, හුරු පුරුදු කරන්නේ නැත්නම්, ඒ ප්‍රතිපදාව හොයන්නේ නැත්නම්, පුරන්නේ නැත්නම්, සාමාන්‍ය ලෝකයා කටයුතු කරන විදිහට නම් කටයුතු කරන්නේ නියම විදිහට, වචනේට නෙමෙයි, වචනේ පරිසමාර්ථයෙන්ම බෞද්ධයෙක් වෙලා නැහැ අපි කියන එකත් මතක තියාගන්න ඕනේ. එතකොට එබඳු කෙනා මේ ධර්ම විනයෙන් ටිකක් ඈතයි, දුරයි. ඒ නිසා අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම අපේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕනේ. හොඳයි, ඒ සඳහා අපි ටිකක් මේ අර්ථය, මේ පෙන්නපු මාත්‍රකා කළ ගාථාවේ අර්ථය ටිකක් මෙනෙහි කළ සම්මර්ෂණය කරලා බලමු. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ සතර සතිපට්ඨානය කියලා? සති කියලා කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටවන. හතර පොළක සිහිය පිහිටවන්න කිව්වා. මොකද්ද? කය කෙරෙහි කායanusasana, වේදනanusasana, චිත්තanusasana, ධම්මanusasana. කය කෙරෙහි, වේදනාව කෙරෙහි, සිත කෙරෙහි, ධර්මයන් කෙරෙහි. ඇයි මෙහෙම තථාගතයන් වහන්සේ මේ හතරක් කොට පැනවුවේ? අඩුව හෝ වැඩි නැතුව ධර්මතා හතරක් පැනවුවේයි. පින්වත්නි, මේ ලෝක සත්‍යයගේ ආත්ම දෘෂ්ටි ඇති වෙන හතර පොලක, මේ සත්‍යයගේ ආත්ම දෘෂ්ටි ඇති වෙලා තියෙනවලු හතර පොරක. රූපය මම, මගේ, මගේ ආත්මයයි කියලා රූපය කෙරෙහි මේ ලෝකයාගේ ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා. වේදනාව මමයි, මගේ, මගේ ආත්මයයි කියලා වේදනාව කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා. සිත මම, මගේ, මගේ ආත්මයයි කියලා සිත කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා. සංඥා සංඛාර කියන ස්කන්ධයන් කෙරෙහි මම, මගේ, මගේ ආත්මයයි කියන මේ ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයක හතර පොලක ඇති ආත්ම දෘෂ්ටිය දුරු කරන්ටයි නොවැඩි නොඅඩු කොට මේ සතිපට්ඨානය හතර ආකාරයක් කොට දැක්වේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි ඒත් පෙර මේ සතර සතිපට්ඨානය වඩන්ට පුරුදු පුහුණු කරන්ට ඉස්සර වෙලා ඒ හතර පොලේ ආත්ම දෘෂ්ටි ඇති වෙලා තියෙන හැටිත්, ඒ නිසා ඇතිවෙච්ච විපාක ටිකත් තේරුම් ගන්නට ඕනේ. මම මේ කතා කරන දේ වේගවත් වැඩිද? මොනවා හරි නොතේරෙනවා නම් හරි කියන්න. එතකොට මොකද මේ විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ? ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේම, ලෝකයට පහළ වුණේම මේ ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන්. මොකද්ද අනුකම්පාව? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේ හරිම අහිංසකයි, හරිම අසරණයි. මේ ලෝකයා හාත්පස 11 ආකාර ගින්නකින් දැවෙනවා, පිච්චෙනවා. ඒත් ඒ ගින්න නැති කරන්න දන්නේ නැහැ. ඒ ගින්න නැති කරන්න කියලා තව යමක් කරයි නම් කරන කරන දේ නැවත නැවත ඒ දුක නැත්තං ඒ ගින්දර ඇති වෙන හේතුවක් වෙලා. අනේ මේ ලෝකයට දුකේ යථා ස්වභාවය කියලා දෙන්නට ඕනේ. මේ දුක නැති ඇති වෙච්ච හේතුවත් ඒ හේතුව නැති කළාම නැති වෙන හැටිත් කියලා දෙන්න ඕනේ කියලායි පහළ වුනේ. එහෙම පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉස්සෙල්ලාම ලෝකේ යථාර්ථය, ලෝකේ කියනකොට කවුරුවත් හිතන්න එපා අපි වටපිටාවක් ගැන. තම තමන් කෙරෙහිම දකින්න මේ ධර්මය. පංච උපාදාන ස්කන්ධ ලෝකයකටයි මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධ දුක්ඛා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, හිතන දේ නොලැබීම දුකයි, දැඩි වෙහෙස, කායික මානසික වෙහෙස දුකයි. කෙටියෙන් කියනවා නම් දැඩිව ගත්තා වූ ස්කන්ධ පංචකයම දුකයි. මෙන්න මෙතනදී හොඳ ධර්මතාවයක් තියෙනවා සිහි කරන්න. බොහොම සියුම්ව සිහිය නුවණ යොමු කරලා බලුවාම සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා මෙතෙන්දී ටිකක් වෙනස් වෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙතනදී දුකේ ස්වභාවය පෙන්වනවා අනාත්ම බව. අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ අපිට පෙවුනේ, අපිට තේරුනේ ඉපදෙන්නේ, ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ මම, නැතිනම් තව කෙනෙක් කියලායි, තව පුද්ගලයෙක් කියලායි, තව සත්වයෙක් කියලායි ඉපදෙන්නේ, ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ. එබඳු දර්ශනයක් තියෙන ලෝකයකට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුක තියෙන්නේ කොහෙද? සංකිට්ඨේන, කෙටියෙන් කියනවා නම් පංචඋපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ පංචඋපාදාන ස්කන්ධයයි දුක කියලා පෙන්වනවා. ඔන්න හොඳට අපිට බැලුවාම උත්තරයක් හම්බ වෙනවා. දුක්ඛ සත්‍යයට තව නමක් මොකද්ද? පංචඋපාදාන ස්කන්ධය. පංචඋපාදාන ස්කන්ධයට තව නමක් කිව්වොත් මොකද්ද? දුක්ඛ සත්‍යය. එහෙනම් දුක්ඛ සත්‍යය හැටියට පංච උපාදාන ස්කන්ධය යම් තැනක පංච උපාදාන ස්කන්ධය පවතිනල් එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදිලා නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. එතකොට ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුකට හේතුව මොකද්ද කියනකොට දැන් ගොඩාක් ඈත ධර්මතාවයක් බලන්න එපා. ඒ පංච උපාදාන ස්කන්ධයයි කියපු එකේ පවතින උපාදාන ස්වභාවයක් තියෙනවා නම් මේ උපාදාන ස්වභාවයමයි දුක ඇති කරපු හේතුව, දුක ඇති කරන හේතුව. පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියනකොට මේ උපාදානෝ, උපාදාන කියන්නේ මොකක්ද? දැඩිව ගත්තා වූ, මම මගේ කියලා ගත්තා වූ මේ උපාදාන ස්වභාවයමයි ඒ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි තියෙන උපාදානයක් තියෙනවා. තණ්හාවක් තියෙනවා නම් හේම උපාදානයි. එතකොට මෙන්න මේ උපාදාන ස්වභාවයම දකින්න දුකට හේතු දුක්ඛ සමුදය හැටියට. එතකොට පංච උපාදාන ස්කන්ධය කියලා අපිට හම්බ වෙන තැන තියෙනවා සත්‍ය කීයක්ද? දෙකක් තියෙනවා. සත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද සත්‍ය දෙක? දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙක. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙක. දුක්ඛ සත්‍යය මොකද්ද? ස්කන්ධ ටික, රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඤ්ඤාණ. එතකොට සමුදය සත්‍යය මොකද්ද? ඒ රූපේ මම, මගේ මගේ ආත්මයයි කියලා ගන්න බවක්, වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මය මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න බවක් තියෙනවා නම් මෙන්න මේ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවයටම කියනවා මොකද්ද? උපාදානය කියලා, නැත්නම් තණ්හාව කියලා. එතකොට අද මේ පින්වතුන්ට හිතෙනවනේ මේ ඉන්නේ මමයි කියලා ඔහම හිතෙනවනේ දඳගෙන ඉන්නකොට. නුවණක් තියෙන ආර්ය ශ්‍රාවකෙක් නම් දැනගන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. එයා දන්නවා මේ තියෙන සත්‍ය දෙකක් නේද මෙතන. දුක්ඛ ස්කන්ධයත් රූපයත්, ඒ රූපය මම මගේ කියන කෙලෙසයක්. මේ තියෙන්නේ මෙතන සත්‍ය දෙකක් තියෙන්නේ. අපි මහා වටිනාකමින් මේ ඉන්නේ මමයි කියලා හිතාගෙන ඉන්න තැන මේ තියෙන්නේ හිතෙන් සිහි කරන්න මොකද්ද? කෙලෙසයක්. එතකොට මෙතෙන්දි පෙන්නවා මේ දුක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙබඳු තැනකටයි. පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. උපාදාන වූ ස්කන්ධ පංචකයකයි දුක තියෙන්නේ කියන එක. උපාදානය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ මට උපාදාන වෙලා තියෙනවා නෙමෙයි, මම කියන බවම මේ උපාදානය හැටියට. මට තණ්හාව ඇති වෙනවා නෙමෙයි, ඒක ටිකක් ගොඩාක් කලු මිම්මා. අපි හිතාගෙන ඉන්නේ එක එක දේවල් අරඹය මට තණ්හාව ඇති වෙනවා කියලානේ. එක එක දේවල් මට දැඩිව හසු වෙනවා උපාදාන වෙලා කියලානේ. නමුත් මම කියන බවම, මම කියන හැඟීමම තණ්හාව නැත්තම් උපාදානය හැටියට දකින්න පුළුවන් වෙන්න ඕනේ. අපි මෙහෙම ගමු. මේ බහැර තියෙන ගහක් කොළක් ගන්න. මේ ගහක් වුණත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නේද? පුළුවන්. මේ ගහක් වුණත් දිරන්නේ නැද්ද? දිරනවා. මේ ගහක් වුණත් මැරෙන්නේ නැද්ද? එතකොට ව්‍යාධි, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතාවය අවිඥානික, අචේතනික වූ මේ ගහකට එකයිනේ, එකයි. ඒ ගහට හිතෙනවද මේ වයසට යන්නේ මම කියලා? එහෙනම් මේ ලෙඩ රෝගය හැදිලා තියෙන්නේ මට කියලා හිතෙනවද? එහෙනම් මැරෙන්නේ යන්නේ මම කියලා හිතෙනවා නෑ. ඒ ධර්මතාවය වුණාට හේතු නිසා ඒ ධර්මතාවය පිළිගන්නා වූ බාර ගන්නා වූ කෙලෙසයක් එතන නෑ නේද? නෑ. ඒ රූපය වගේමයි කිසිම වෙනසක් නැහැ මේ රූපයත්. ඒ රූපය පොළවේ තියෙන ඕජා සාරය නැමති හේතුව නිසා ගහ හැදෙනවා. පොළවේ තියෙන ඕජා සාරය නැමති හේතුව නිසා ගහ නැමති ඵලය හැදෙනවා. පොළවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ නැහැ මම මේ ගහ හදනවා, මේක කොළ හදනවා, අතු හදනවා කියලා හිතෙන්නේ නැහැ, දන්නේ නැහැ, හිතන්නේ නැහැ. ගහට හිතෙන්නේ නැහැ මම මේ පොළවේ තියෙන ඕජා සාරය නිසා හැදෙනවා කියලා. මම මගේ කියන චින්තනයෙන් පරිබාහිරව නමුත් හේතු නිසා ඵලයක් හටගෙන හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන ධර්මතාවයක් වෙනව නේද? වෙනවා. ඒ ධර්මතාවයේ ආරම්භය ඒ සිද්ධිය බාර ගන්නා වූ කෙලෙසයක් එතන නැහැ. ඒ වගේමයි පින්වතුනි කන බොන බත් පාන් කවුපි මුං ඇට නිසා මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් නහර හැදෙනවා. ආහාරයේ නැමති හේතුව නිසා මේ රූපයේ නැමති ඵලය හැදෙනවා. ආහාරයේ නැමති හේතුව දන්නේ නැහැ, හේතුව හිතන්නේ නැහැ මම මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් නහර හදනවා කියලා. ආහාරයේ නැමති හේතුවෙන් හටගත්තා වූ රූපයේ නැමති මේ ඵලය හිතන්නේ නැහැ, රූපයට හිතෙන්නේ නැහැ, රූපය දන්නේ නැහැ මම මේ කනබුන බස්පාං කවුපි මුං ඇට නිසා හැදෙනවා කියලා. මම මගේ කියන දර්ශනයකින්, මම මගේ කියන දැක්මකින්, මම මගේ කියන ක්‍රියාවලියකින් තොරව හේතු නිසා ඵලයක් හටගන්නවා, හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඒ සිද්ධිය නොදන්නා වූ අපි මමයි මේ රූපය හදන්නේ, මේ රූපය මගේයි, මේ රූපය මගේ ආත්මයයි කියලා කෙලෙසයක් වෙනම ඇති කරගෙන තියෙනවා. අපි එබඳු කෙලෙසයක් ඇති කර ගත්තත් නොගත්තත් මේ රූපයේ සම්බන්ධයක් නැහැ අපේ අදහසට. එතකොට මෙන්න මෙතනදී හොඳට බලන්න, යම් වෙලාවක මෙන්න මේ රූපයේ හේතුඵල ධම සිද්ධ වෙන තැනක් මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසේ නැති වුණොත් අන්නර අචේතනික වූ ගහක හේතුඵල ධමයක් වගේම මේ රූපයේ හේතුඵල ධමයක් සිද්ධ වෙනවා. හේතු නිසා හටගත් මේ ඵලය ලෙඩ වෙන්න පුළුවන්, දිරන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. නමුත් ඒ දිරීම ලෙඩවීම මහලු බව බාර ගන්නා වූ පුද්ගලයෙක් සිටින්නේ නැහැ, ධර්මතාවයක් වෙනවා. එතකොට මෙච්චර කාලයක් ජරා මරණ දුක් විඳින පුද්ගල භාවයක් අපිට තියෙනවා නම් මෙන්න මේ ජරා මරණ දුක විඳින පුද්ගල භාවය නැති වෙනවා. ඉතින් මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුව දුකෙන් මිදෙන්න පෙන්වපු දර්ශනය. එහෙම පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වුව පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන තැන අපි තව ටිකක් මෙහෙම ගමු. දැන් අපි යම් බෝතලයකට සීනි දැම්මොත් සීනි බෝතලය කියලා කියනවනේ. සීනි බෝතලය කියන්නේ බෝතලයේ සීනි හින්දාද? නෑ. එහෙනම් බෝතලයට සීනි දාපු නිසායි සීනි බෝතලය කියන්නේ. බෝතලය අනිකක්, සීනි අනිකක්. මේ සීනි මේ බෝතලයට දැම්මහම සීනි බෝතලය කියනවා. අපි පිටි ටිකක් මේ බෝතලයට දැම්මොත් පිටි බෝතලය කියනවා. ලුණු ටිකක් බෝතලයට දැම්මොත් ලුණු බෝතලේ කියනවා. ඒ වගේ ස්කන්ධය අනිකක්, හරියට බෝතලේ වගේ කියලා දකින්නකෝ. උපාදානය අනිකක්, අර උපාදානයේ සීනි ටික වගේ කියලා දකින්නකෝ. සීනි ටික මේ බෝතලයට දැම්මම සීනි බෝතලේ කිව්වා වගේ මේ රූප ස්කන්ධයට මම මගේ කියන උපාදානය එකතු වුණාම රූප උපාදානය වෙනවා. තේරෙනවද? එතකොට දැන් රූප උපාදානය කියනකොට කෙලින්ම මම වෙච්ච රූපයක් තියෙන්නේ, මගේ වෙච්ච රූපයක් තියෙන්නේ, මගේ ආත්මය වෙච්ච රූපයක් තියෙන්නේ. ඔන්න දුක අපිට ඇති වෙන්නේ එහෙමයි. දැන් රූපයේ මම වුණාම, මගේ වුණාම, මගේ ආත්මය වුණාම මේ රූපයට වෙන හැම දෙයක්ම පුද්ගලයාට විඳින්න වෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ මට්ටමේ තමයි අපිට දුක ඇති වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට තේරුම් ගන්නට ඕනේ අපි අර කිය බෝතලේ වගේ දකින්න දුක්ඛ සත්‍ය, සීන් ටික වගේ දකින්න ඔක සමුදය සත්‍ය. මේ සමුදය මේ දුක්ඛ ස්කන්ධයන්ට බැසගෙනයි පවතින්නේ. දැන් මෙතන සීන් බෝතලේ කියනකොට තියෙනවා මොනවද ධර්මතා දෙකක් තියෙනවානේ. ඒ වගේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය, ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය, මම මගේ කියන උපාදාන ස්වභාවය සමුදය සත්‍ය. ඒ උපාදානයන් මේ ස්කන්ධයන් කෙරෙහි බැසගත්තාම පංච උපාදාන ස්කන්ධය වෙනකොට මෙතන තියෙනද සත්‍ය කියන්නේ දෙකක්. නමුත් අපිට මේ සත්‍ය දෙකම එකට එකතු කරලයි එකක් හම්බ වෙන්නේ දුක කියලා. අපිට හම්බ වෙන්නේ අද පංච උපාදාන ස්කන්ධ දුක විඳින තැන ලෝකයට සත්‍ය දෙකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ දෙකම එකට එකතු කරලා පුද්ගල භාවය දුක. අපි අර ඔකට මම කල් වේලා ගියට කමන්නේ නැනේ. මං අර ඔකට පොඩි උපමාවක් ගන්නවා. අපි නිකමට කියමු මෙහෙම, වෙනදටත් ඈතක මෙතන ඉඳන් ටිකක් ඈත පඹයක් ඉන්නවා කියන්ටකෝ. දැන් පඹයා එතන ඉන්නේ පඹය කියන එක පැහැදිලි නැතිකම හින්දා, පැහැදිලි නැතිකම හින්දා මිනිස්සේ කියන අදහසක් අපිට ඇති වෙනවා කියලා හිතන්ටකෝ. තේරෙනවද? ඔන්න දැන් අපිට මිනිස්සේ කියන අදහස ඇති වෙන්න හේතුව මොකද්ද? පඹයයි. එහෙනම් පඹය බව පැහැදිලි නැතිකම, පඹය වූ දැන පඹය බව නොදන්නා කමයි මිනිස්සයා කියන අදහස ඇති උනේ. ඔන්න හොඳට බලන්න, එතන පඹය බව නොදන්නා කම නිසා මිනිස්සයා කියන අදහසක් අපි තුල ඇති වුණා කියන්නකෝ. ඇති වුණා කියලා එතන වෙනසක් වෙලා තියෙනවද? මන් තුල මිනිස්සයා කියන අදහසක් ඇති වුණත් නැති වුණත් පඹය පඹයමනේ. පඹය බව නොදන්නා කම නිසා මිනිස්සයා කියන අදහසක් වුණ අපි ගාව ඇති වෙනවා. දැන් හිතාගන්නකෝ ඈත ඉන්නවා පඹේ. පඹය බව නොදන්නා කම නිසා මිනිස්සෙක් ගතන ඉන්නේ. එයා මිනිස්සෙක් ඉන්නේ කියන අදහසක් ඇති වුණා කියන්නකෝ. දැන් මේ මිනිස්සයා කියන අදහස කොහෙද ඇති වෙන්නේ? හිතේ. දැන් බලන්න හිතේ අදහස එතන තියෙන රූපය. පඹයක් කියපු තැන බලන්න සත්පුද්ගලනෝ රූපය. ඒ රූපය පිළිසිඳ නොදැකීම නිසා නාම ධර්මයක් තමයි අපි තුල හටගන්නේ පඹයක් කියලා. නාම ධර්මයක් හටගන්න ඕන රූපය පිළිසිඳ නොදැකීම නිසා නාම ධර්මයක් අපි තුල හටගන්නවා පඹයක් කියලා. දැන් පඹයක් කියන නම හටගත්තේ කොහෙද? අදහස හටගත්තේ කොහෙද? හිතේ. දැන් මෙතන හිතේ ඇති වෙන යම් අදහසක් සිතුවිල්ලක් චුට්ටක්වත් සම්බන්ධද අර දෙයට? මොන විදිහට සම්බන්ධද? මොන විදිහට සම්බන්ධද? ඔන්න බලන්න, රූපය නොදන්නා කම නිසා නාම ධර්ම ඇති වුණා පඹය කියන අදහස. දැන් නාම ධර්ම ගැන නොදන්නා වෙනකොට, චිත්තානුපස්සනාව නැති වෙනකොට, හිත ගැන දන්නේ නැති වෙනකොට, මේ පඹය කියන අදහස අපි තුලනේ උපන්නේ කියලා දන්නේ නැති වෙනකොට. දැන් අපි දන්නේ නැහැ අපි තුල හටගත්තේ කියලා දන්නේ නැහැ. ඊගාව හිතට මේ නාමයයි ඒ රූපයයි දෙකම එකට එකතු කරලා අර පඹය කියලායි පෙන්වන්නේ, අර මිනිස්සය කියලායි පෙන්වන්නේ. තේරුණාද? දැන් ඔන්න රූපයේ පිළිසිඳ නොදන්නා කම නිසා නාම ධර්මයක් අපි තුල සිත තුල හටගත්ත මොකද්ද? මිනිස්සය කියලා. දැන් අපි තුල හටගත්ත මේ නාම ධර්මයේ මිනිස්සය කියන අදහස මොන විදිහටවත්ම සම්බන්ධයක් නැන්නේ අර රූපෙට. නමුත් දැන් බලන්න, විඥානයේ මායාවක් කියන්නේ රූපය ගැන නොදන්නා කම නිසා නාම ධර්ම හටගන්නකොට, නාම ධර්ම ගැන නොදන්නකොට අපි හිතක් උපදින හැටි දන්නේ නැත්නම්, සිතුවිලි දන්නේ නැත්නම්, මේ නාමයයි රූපයයි කියන දෙකම ගැන නොදන්නකොට, මේ දෙකම එකට එකතු කරලා ඊගාව හිතින් අපිට පෙන්වන්නේ මොකද්ද? අර ඈත ඉන්නේ මිනිස්සෙක් කියලායි. දැන් බලන්න, ඈත මිනිස්සෙක් ඉන්නවා කියලා බලන තැන බලනකොට මෙතන තියෙනවා ධර්මතා දෙකක්. මොකද්ද? ධර්මතා දෙකක් තියෙනවා. ඇත්තටම පවතින ඇත්තත් මෝඩකමින් උපන්නා වූ ධර්මතාවයකුත් කියන දෙකක් තියෙනවා. දැන් ඇයි පඹය ඇත්තටම අපි ඇත්ත දැනගත්තත් නැතත් පැවතුණු පඹයක් තියෙනවා. පඹය කියන අදහස ඒ බව නොදන්නා කම නිසා හටගත්ත මිනිස්සයා කියන දෘෂ්ටියකුත් තියෙනවා. මේ නාම රූප කියන දෙකම එකතු වෙලා අපිට මිනිස්සයා කියන තැන හම්බ වෙලා තියෙනවා. ඔන්න දැන් අපි එක මෙහෙම ගත්තොත් මේ විදිහට පඹය වගේ කියලා ගන්නකො දුක්ඛ සත්‍යනේ. ඔන්න රූපය පිළිසින්ද නොදන්න නිසා සත්‍යයේ පුද්ගලයේ කියන අදහසක් ඇති වුණා. මේක සමුදය සත්‍ය වගේ දකින්නකො. දැන් දුක්ඛ සත්‍ය ගැනත් දන්නේ නැත්නම් සමුදය සත්‍ය ගැනත් දන්නේ නැත්නම් ඊගාව හිතට අපිට හසු වෙන මේ දෙකම එකට එකතු කරලා අර සත්‍ය කියලා. මේ හම්බ වෙන තැන පංච උපාදාන ස්කන්ධය. සත්‍ය දෙකක් තියෙනවා. දැන් කිසිම වෙලාවක මේ තුලින් පිරිසුදු කරන්න බෑ. දැන් මේ සත්‍යා කියන දැක්මට ආවට පස්සේ එතන අනාත්ම රූපේට මොනවා මොනවා හරි වෙන්නේ. එතන පඹය තමයි හුලඟට වැනෙන්නේ, යහත මෙහත වෙන්නේ පඹය. නමුත් අපිට වෙන්නේ මොකද දැන්? මිනිස්සෙක් හෙල්ලෙනවා, මිනිස්සයා පෙරලෙනවා, මිනිස්සයා වැටෙනවා කියලායි අපිට පේන්නේ. තේරෙනවද? එතකොට දැන් මේ මිනිස්සයා ලෙඩවීම ගැන, මිනිස්සයා මහලු වීම ගැන යම් අදහස් ඇති වෙනවා නම්, යම් ආකාරයකට දුක් දුම්නස් එනවා නම්, මේ දුක් දුම්නස් විඳින්නේ කාගේ වරදින්ද? අපේම වරදින් නෙමෙයිද? මේ නාම රූප කියන ධර්මතා දෙක තෝරා නොගැනීම නිසා නෙමෙයිද? මිනිස්සෙක් නැති තැන, සත්වයෙක් නැති තැන, පුද්ගලයෙක් නැති තැන අනාත්ම වූ ධර්මතාවයක ස්වභාවය තේරුම් නොගෙන ජරා මරණ දුක කියන එක විඳිනවන විඳින්නේ අපේම. ඒ වගේ මම කෙටියෙන් ගත්තොත් අපි නිකමට කියමු, මේ රූපය අර පඹය වගේ කියලා හිතන්ටකො. අපි නිකන් කළු මට්ටමට ගත්තාම බත් පාන් කව්පි මුං ඇට කියන්නේ සත්පුද්ගල කොටස්ද? කව්පි ඇටයක් පොඩි කරලා බලන්න, බත් ටිකක් ඈ හාල් මුං ඇට, මේවා තමයි දාන්නේ මේකට. මේ ආහාර ගත්තට පස්සේ කටේදි කිලත් එක්ක එකතු වෙලා ආමාශයට ගිහිල්ලා ආමාශයේ තියෙන ආහාර පෙරලන වාතය කොටාස වාතය කියලා ඒ වාතයෙන් පෙරලලා මේක හොඳට ඕජාවක් බවට පත් වෙනවා. මේ ඕජාවක් බවට පත් වෙච්ච මේ ඕජාව ආහාරජ ඕජාව දැන් අපිට කෙලින්ම ඕජාව ගන්න බැරි නිසායි මේ ක්‍රමයට ගන්න. ස්ත්‍රියකට 8-20 ග්‍රෑම්, පුරුෂයෙකුට 2-3 ග්‍රෑම් බඩවැලක් තියෙනවා. මේ බඩවැල දිගේම මේ වතුර ටික ඕජාව යනකොට මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය මේ බඩවැල දැන් කපන තැනක් එහෙම බැලුවොත් වෙන්නේ මේ බඩවැලේ තියෙන සියුම් කිඳි. මේවා මේකේ තියෙන රස කොටස ඔක්කොම මුරා ගන්න. හරියට මේ මට්ටමට යනකොට අර ගෑස් එකක් වගේ තත්ත්වයක්. අර තියෙන රස කොටස ඔක්කොම මුරා ගන්න. වාස්ප වෙනවා වගේ. අන්න ඒ වාස්ප වෙන ස්වභාවයට ආහාරයේ ඒ මට්ටමටම පෙරිලා තමයි ඒවෙන් තමයි මේ කෙස්ලොම් නියද ධම්මස් කියලා හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ හරියට අර අයිස් කැටයක් වතුර ටිකක් දැම්මහම උෂ්ණත්වය අඩු වෙනක කැටි ගැහෙනවනේ නේද? ඒ කැටි වෙලා තිබුණොත් ඒක අපහු දිය වෙන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ආහාරය දියරක් බවට පත් වෙලා ඒක අපහු මේ ගල් ගැහිලා තියෙනවා. මේක කවද හරි දවසක ආයෙත් දිය වෙනවා. දැන් අපි මේ මෙබඳු රූපය මේ අපි මම්මගේ කියන රූපේ ස්වභාවය ඔය මේ රූපයේ ත්‍රිසින්ද නොදන්නාකම නිසා අර පඹය බව නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙනවා. අර සත්‍යය කියන අදහසක් ඇති වෙනවා වගේ. දැන් මම කියන අදහස මේ රූපයට චුට්ටක්වත් සම්බන්ධයක් නැහැ. ඕගලන්ට මෙහෙම ඉන්නකොට මම කියලා මේ මම කියලා හිතෙන බවක් තියෙනවනම් හිතක ඇති වෙන අදහස දැන් gedara කියලා හිතනවනම් ඒ සිතුවිල්ල හිතීමෙන් පස්සේ නැති වෙනවා. ආයෙ කොහෙවත් රැඳෙන්නේ නැහනේ. ඒ වගේ මම කියලා හිතනවා නම් ඒ හිතෙන සිතුවිල්ල ආයෙ කොහෙවත් රැඳෙන්නේ නැහැ. හිතේ ඇතිවෙන සිත් මාත්‍රයක් විතරයි. ඊට පස්සේ මේ රූපය පිළිසින්ද නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙනවනම් ඒ මම කියන අදහස ගැනත් නොදන්නාකොට දෙවෙනි හිතට අපිට අල්ලා දෙන්නේ ඒ මම කියන අදහසයි මේ රූපය දෙකම එකට එකතු කරලා මේ මම කියලා. ඔන්න ඔහොම තමයි පංච උපාදානස්කන්ධය හැදිලා තියෙන්නේ. දැන් අර පඹය ඉන්න තැන මිනිස්සයා පේනවා වගේ කබලින් කාහාර යුක්ත රූපය ඉන්න තැන මම පේනවා ඔගලන්ට. දැන් මේ රූපෙට මොනවා හරි වෙනකොට අර පඹය ඉන්න තැන පඹයට මොනවා හරි වෙනකොට මිනිස්සයාට උනා කියලා පේනවා වගේ මේ රූපෙට මොනවා හරි වෙනකොට ඔයගලන්ට පේන්නේ කොහමද? මට වෙනවා වගේ. තේරෙනවද? ඉතින් ඒකයි පින්නේ බුදුරජාණන් වහන්සේ සංකිටින පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ දුකාපු උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේමයි කියන තැනට. මේ ස්කන්ධ ටිකත් මේ ස්කන්ධයන් අරඹ උපාදාන වෙච්ච හැටිත් අපිට තේරෙන්නට ඕනේ. මෙන්න මේ ස්කන්ධයන් පිළිබඳ නොදන්නාකම නිසා මම මගේ ආත්මය කියන මේ කෙලෙසයක් ඇසුරු වෙනවා. ඒ කෙලෙසය ගැනත් නොදන්නාකම නිසා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දෙකම ගැන නොදන්නාකම නිසායි මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන්න හේතුව. දෙකම එකට එකතු වෙනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍යයට පෙන්වා බුදුරජාණන් වහන්සේ අර පඹයක් මිනිසයා කියන තැන පඹය උතන මිනිසයා හැටියට දකින්න මිනිසයා හැටියට ගන්න බවම දකින්න දුක ඇති කරන හේතුව හැටියට පඹය බව නෙමෙයි ඒ පඹය උතන මිනිසයා කියලා දකින්න මේ දැක්මමයි දුක ඇති කරන හේතුව. ඒ වගේ මේ කබලෙන් කනබොන ආහාරයෙන් යුක්ත රූපය මම හැටියට දකින්න මම හැටියට ගන්න මේ ස්වභාවයම දකින්න දුක ඇති කරපු හේතුව හැටියට කියලා පෙන්වනවා. දුක්ඛ සමුදය සත්‍යයේ තණ්හාව කියනකොට දකින්ද මම මගේ කියන ස්වභාවයම දුක්ඛ සමුදය හැටියට. ඊට පස්සේ දුක්ඛ නිරෝධය හැටියට පෙන්වුවා ඒ තණ්හාවගේ නැති කිරීමම ඒ පඹය පේන මිනිස්සයා පේන තැන මිනිස්සයා කියන අදහස නැතිකොලොත් මිනිස්සයා කියන අදහස නැතිකොලොත් මිනිස්සයා කියන අදහසකින් එන දුක් ලැබෙයිද පඹය කියන දර්ශනේ නැහැ. ඒ වගේ මම මගේ ආත්මය කියන මේ ස්වභාවය මේ හැඟීම මේ කෙලෙස්ය නැතිකලොත් මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා තෙන්නලා ඒ පංච උපාදාන ස්කන්ධේ මම මගේ ආත්මය කියන කෙලෙස්ය නැතිකරන්න නම් රූපේ හොඳට දැනගන්න කිව්වා. රූපය පඹය බව හොඳට දැනගත්තාම මනුෂ්‍යයා කියන අදහස එහෙනම් ඊට අයිති නෑ. මනුෂ්‍යයා කියන අදහස වැරදි කියලා අපිට තේරෙනවා නේ. ඒකට මනුෂ්‍යයා කියන අදහස වැරදි කියලා තේරුම් ගන්න නම් අපිට මොකද්ද වෙන්නේ? කරන්න වෙන්නේ. පඹයා කියන අතන ඉන්නේ පඹයෙක් බව පිළිසින් දකින්න ඕනේ නේද? ඒ වගේ මේ රූපය මම මගේ කියලා අතුරු කරන දුක් විඳිනවනම් මේ රූපය මම නෙමෙයි කියලා අපිට වැටහෙන්න නම් රූපය පිළිසින් දකින්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කාය අනුපස්සනාව. ඔන්න රූපේ කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න කායානුපස්සනාව පෙන්වුවා. මම මේ සතර සතිපට්ඨාන මාත්‍රිකා කළාට සතර සතිපට්ඨානේ ඇයි මාත්‍රිකා කරන්න හේතුව? ඇයි සතර සතිපට්ඨානේ පෙන්වන්නේ කියන කරුණ ටිකයි මේ ගණන්ලා පෙන්වන්නේ. මෙන්න මේ පැත්තෙන් මෙහෙම කෙලෙසයක් නිසා අපි ගුටි කනවා. අපි හැම කෙනෙක්ම මේ ජීවිතෙත් අනන්ත සංසාරෙත් දුක් විඳිනවා මෙබඳු කෙලෙසයක් නිසා. ඒ දුක් විඳින කෙලෙසය ස්කන්ධය එකතු වෙලා දුක් විඳින හැටි දුකට හේතුව ඒ ස්කන්ධයන්ගේ ඇතිසතු නොදන්නා කෙලෙසය නිසායි කියලා ඒ ස්කන්ධයන්ගේ ඇතිසතු දැනගෙන කෙලෙසය නැතිකලුත් මේ දුක නැති වෙනවා කියලා තෙන්නලා ස්කන්ධයන්ගේ ඇතිසතු දකින්න තමයි මේ මාර්ගය පෙන්නේ. ඒ නිසා රූපේ පැනෙව්වා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව පැනෙව්වා බුදුරජාණන් වහන්සේ රූපය පිරිසෙන් දැනගන්නට. పంచ ఉపాదాన స్కందే రూప స్కందే తిరిసింది దనగన్నట కాయానుపస్సన తనవ కాయానుపస్సన వడనకొట ఏకై బుద్ధజన్మహంసి పెన్నునవా අපි කියමු కాయానుపస్సన ఏక కమటహన කරගෙන බලන්න හොඳට මේක කියවලා బుద్ధజన్మహంసి దేశනා කරන పునచ పరం బిక్ఖవే బిక్ఖు మహాయ నవతదమ మానికక్ష్యమి ఇమమేవ కాయం యథాతితం యథా పనిహితం ధాతుస్స పచ్చవేక్కతి මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්න. අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව තියෙනවා ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව තියෙනවා වායු ධාතුව තියෙනවා. හොඳට පෙන්නනවා. පඨවි ධාතුව කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ ඒකත් දෙදලා පෙන්නනවා. මම එච්චර විතර කරන්නේ මම නිකන්. මේව පෙන්නලා අජත්තංව බහිද්දව ආධ්‍යාත්මික ශරීර වගේම බාහිර සත්ව පුද්ගල භාවයෙන් හම්බ වෙන ඒ ශරීරවලත් බලන්න මේකමයි තියෙන්නේ. අජත්ත බහිද්දව මේ ආධ්‍යාත්මික බාහිර මේ දෙකේම ශරීර දිහා බලන්න තියෙන්නේ මෙන්න මේ ධාතු ස්වභාවය. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති මේ ශරීරයේ ඇතිවීමත් බලන්න. කනගුණ බත්පාංකව නිසා මේ පටි ආපු තේජෝ වායුවෙන් සතර මහා ධාතු යුක්ත රූපේ හැදෙනවා. ඈ ආහාරය නැතින වය ධම්මන පටිවා කායස්මෙන් වෙත ශරීරය නැතිවීම අනුව බලන්න. කනබුන ආහාරය නැතින උට මේ රූපේ නැති වෙනවා. සමුදේ වය ධම්මන පටිවා ඇතිවීම නැතිවීම දෙකම බලන්න කියන. ওই විදිහට බලනකොට පෙන්නවා ටිකක් කළා යනකොට මොකද්ද? අත්ති කායෝතිවා පනස සති පච්චපච්චිතා හොති. සත්වේ පුද්ගලයක් නොව කය පමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටිනවා. ඔන්න දැන් මේ විදිහට කරනකොට සත්වේ පුද්ගලයක් නොව කය පමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටිනවා. අනිශ්චිතෝච විහෙරති. දැන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ නාශකින්ච ලෝකේ උපාදීයති. ලෝක කිසිම රූපයක් මම මගේ කියලා දැන් ගන්නවද? ගන්නෑ. ඥාන මත්තාය පතිසති මත්තාය සීය නුවණ තව වැඩෙනවා. ඒවම් පිබික්ඛේ වික්ඛූ කායේ කායන පස්සේ විරුචි. මහණි මෙන්න මෙහෙම කායේ කායනෝ බලන්න. කොහොම හරි නෙමෙයි කායේ කායනෝ බලන්න ඕනේ. සත්තු පුද්ගල භාවයේට භාවයෙන් තොර හේතුන්ගෙන් හටගත්ත රූපයක් පමණයි තියෙන්නේ කියන සිය හොඳින් එළඹ සිටිනකම්. උපාදාන වශයෙන් ගැනීම දුර වෙන විදිහට බලන්න කියලා පෙන්නනවා. එතකොට වේදනාව ධර්මය සිත ගැනත් බලන්නට ඕන විදිහට නාම ධර්ම ගැන අපි හෙට දවසේදී මේ ගැන ටිකක් කතා කරමු. මෙතෙන්දී මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුක කියන එක නැති වෙනවා නම් නැති වෙන්නේ නැති කරනවා නම් නැති කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ කෙනෙකුටද? මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩපු කෙනෙකුට කියලා. මොකද සතර සතිපට්ඨානේ වඩන කෙනා නිකම් කෙනෙක් නෙමෙයි. එයා හොඳට දුක දැක්ක කෙනෙක්. දුක ඇතිවීම දැක්ක කෙනෙක්, දුක නැතිවීම දැක්ක කෙනෙක්, දුක නැති කරන මාර්ගය දන්න දැක්ක කෙනෙක්. දුක දන්න නිසායි, දුක ඇතිවීමේ හේතුවක් දන්න නිසායි, දුක නැතිවීමේ හේතුවක් දන්න නිසායි, දුක නැති කරන, දුක ඇති කරපු හේතුව නැති කරන මාර්ගය ගැන දන්න නිසායි යා මේ විදිහට කරන්නේ. එතකොට අපි සතර සතිපට්ඨානේ වඩනවා නම් මෙන්න මේ දැනුම් ටික අපි ගාව තියාගන්නට ඕනේ. ඒ දැනුම අනිවාර්යයෙන්ම අපිට උපකාරයි ඒ ප්‍රතිපදාව පුරන්නට. එහෙම දැනගෙන යම් කෙනෙක් මේ ප්‍රතිපදාව පිරුවොත් දුක නැති කිරීම පිණිස මේ ලෝකේ නොයෙක් දෙනා නොයෙක් දේවල් කරන කොට මේ පින්වතුන්ට මේ ජීවිතයේම දුක මිදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සත්‍ධර්මය කොහොම හරි අවබෝධ කරගන්නට ඕනේ. මේ දුක නැති කරන ධම්මාවත හොයලා පුරුදු කරගන්නට ඕනේ. මේ සද්ධර්ම මේ ජීවිතේම අවබෝධ කරගන්නට ඕනේ කියන සිත් ඇති කරගන්නට ඕනේ. පින්වතුනි, ඇයි එහෙම අපි ඇති කරගත යුත්තේ? මේ අවස්ථාව අතහැරුණොත, මේ අවස්ථාව අතහැරුණොත් ආපහු කවදා අපිට මේ දුක නැති කරන මේ සද්ධර්මය හම්බ වෙයිද කියලා කියන්න බෑ. හොඳට මතක තබා ගන්නට ඕන එක දෙයක්. සමාජයක් හැටියට දකිනකොට, පිරිස් හැටියට දකිනකොට අපිට හිතෙන්නේ අපිට ගොඩාක් අය ඉන්නවා කියලා. අපි අසරණ නෑ, තනි නෑ කියලා හිතෙන්නේ. නමුත් පින්වතුනි, අපි හැම කෙනෙක්ම අපේ ජීවිතවල යථාර්ථයට මුහුණ දෙන්න වෙන තනි තනියම. නොයෙක් විදිහේ පයින් යන අය අම්බලම් වල නතර වෙනකොට, ඒ අම්බලම් වල නොයෙක් නොයෙක් අදහස් ඇති නොයෙක් නොයෙක් වැඩගමන් ආපු අය නතර වෙනවා. එකට එකතු වෙලා ඉන්නකොට, රාත්‍රියක් දෙකක් ගත කරනකොට යාළු මිත්‍රකම් ඇති කරගන්නවා. පහුවදාට එතනින් පිට වෙලා යනවා. ඒ වගේ ඉතා දීර්ඝ සංසාර ගමනක ඇවිදින අපි එක්තරා නවාතන් පොලක් විතරයි නේ. අපි ආවේ කොහේ ඉඳලාද කියලා මේ අනිත් කවුරුවත් දන්නවද? දන්නේ නැහැ. යන්නේ කොහටද කියලා දන්නවද? දන්නේ නැහැ. අනිත් අය කොහේ ඉඳන් ආවේ කොහටද යන්නේ කියලා දන්නේ නැහැ. හොඳට මතක තබා ගන්නට මේ අම්බලමෙන් පිට වෙලා හෙට දවසේ තනි තනියම යා යුතුයි. මේ කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. ඒ යන දවසට අද දවසේ තමන් කරන හොඳ දෙයක්, කුසල ධර්මයක් තියෙනවා නම් ඒ දේ තමන් පුරුදු පුහුණු කළ සද්ධර්මයක් තියෙනවා නම්, හොරුවක් තියෙනවා නම් මෙච්චර තමන්ගේ තනියට හිටින්නේ. ඒ නිසා මේ ලෝකයට උනාවට වඩා මුලා වෙන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව, ගතානුගතිකව මේ සමාජ රටාව ඔස්සේ ගිහිල්ලා මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මේ සද්ධර්මය පවතින මේ අවස්ථාව අතහැර ගන්න නැතුව සිහියෙන් නුවණින් කටයුතු කරලා මේ ජීවිතේම තම තමන්ගේ නිවීම තම තමන්ගේ මිදීම හදාගන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ සඳහා හැම දිනාට මේ දේශනාව යම් පමණකින් හෝ උපකාරයක් වේවා. හොඳයි එහෙනම් මේ ශ්‍රද්ධා පිටි සම්පන්න පින්වතුන් සාදුනා කරපොත්. ඒ වගේම රූප උපාදාන ස්කන්ධයේ දුකයි දුක් සත්‍ය තින්නවදල් ජාති දුක්ඛ ජරාති දුක්ඛ ස්කන්ධයේ දුකයි නමුත් ඒක ස්කන්ධ පරිහරණය දුකට මිසක පංච උපාදාන ස්කන්ධ දුකට කියන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ දුක තමයි පුද්ගල භාවයෙන් ඉදෙන දුක. ස්කන්ධ පරිහරණය දුක රහතන් වහන්සේලාටත් ලැබෙනවා. නමුත් ස්කන්ධ පරිහරණය දුක සත්පුද්ගල භාවයෙන් විදින දුක වගේ රළු එකක් නෙමෙයි. ඒක ධර්මතාවය. ඒ දුක හේතු ප්‍රත්‍යය. අස්තන තියෙන උපාදාන වෙච්ච දුක. හොඳයි එහෙනම් කල්පනා කරගන්නට ඕනේ මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සීල දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේ මේ අපේ මේ නන්දාවති මහත්මිය තමන් ගැන සිළු දෙනාත් ඒක රාශී කරගෙන බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානයට ඇවිල්ලා හවසක් ඒ තුන්රෝම වන්දනා ආදී කුසල ධර්මයන් සම්බන්ධ වෙන්නට ඇති. ඒ වගේම දැන් සද්ධර්ම ශ්‍රවණය කරලා බොහොම වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. දහම් පඬුරු පූජා කරගත්තා. මේ සියලු ආකාරයෙන් පහල කරගත සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් ආරක්ෂා කරන්නා වූ මේ පින්වතුන්ගේ යහපත කැමති හිතවැඩ කැමති ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වෙයිනම් මේ සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශර වැඩි දියුණු කර ගනිත්වා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදුවා. ඒ වගේම මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච ඒ සියලුම දෙනා ඒ අපගේ නන්දාවති මහත්මියගේ නමින් නැති කාලයාත්‍රා ක්ලව් මව්පිය